හදවතේ වැඩිම වැඩි යුතු ඒ වගේම වැඩි නුවමනා කරන ධර්මතා සමුදාය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා. ඒ සාස්ත්‍රෝ ගෞරවය ඒ වගේම සාස්ෘත්වයේ පිළිබඳව කරන ගවේෂණයක ප්‍රතිඵලය තමයි තමන්ගේ ජීවිතය වඩාත් ඒ විදිහට කැප කරන්න පුළුවන් අවස්ථාවක් අපිට සකසලා දෙන්නේ. මේ දායක මාපිය දූ දරුවෝ විවිධ භාවනා වැඩසටහන්වලදී විවිධ සමත භාවනාවන් සිද්ධ කරලා තිබෙනවා. ඒ සමත භාවනාවන් සිද්ධ කිරීමේදී දේශය එහෙම නැත්නම් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මේ ආදී වශයෙන් සිතේ උපදින්නා වූ යම් අකුසල මූල ඇත්තේ වීනම් ඒ මැඩ පැවැත්වීම පිණිස නැවත නූපදිනසේ ප්‍රහාණය වීම පිණිස අපි වැඩි යුතු කර්මස්ථානයේ මොකද්ද කියන බව මේ මෞපිය දූ දරුවෝ දාන. මොකද්ද ඒ කර්මස්ථානය? මෛත්‍රී භාවනාව. ඉතින් අපි පෙර ඒ ගැන පුරුදු කරලා තියෙන කර්මයට එහෙම නැත්නම් ඒ ගැන වඩා ජීවිතයේ පුරු කරලා තියෙන කර්මයට පින්වත්නි අපිට දෙයකට මූණ දෙන්න වුණාට පස්සේ අපි මූණ දෙන ආකාරය හැටියට අපිට කියන්න පුළුවන් මේ අගේ සිතේ මෛත්‍රියක් තියෙනවද නැද්ද කියන බව. එතකොට මෛත්‍රී කියන එක මේ වචනයෙන් සීමා වෙච්ච මේ සියලු සත්ත්වෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා මේ ගිරවෙක් වගේ වචනයට නගලා කියන දෙයක් නෙමෙයි. හදවතේම හරියට මෛත්‍රී විවරණයක් හැටියට ජීවිතේ පුරාම පුරුදු පුහුණු විය යුතු දෙයක්. දැන් මෙවන් ධර්මතා අපි පරිපූර්ණ කිරීමේදී පවා විවිධ බාධක කරදර එන්න පුළුවන්කම තියෙනවා. ඒවලදී වුණත් අපේ සිත මෛත්‍රියට පුරුදු කරලා තියෙනවා නම් ඒ සියලු බාධක කරදර අභිබවන්න පුළුවන් ශක්තියක් අපේ ඒ මෛත්‍රී විවරණයට තිබිය යුතුමයි. ඉතින් මේ මෛත්‍රී විවරණය සිද්ධ වෙන වෙලාවේදී දැන් ප්‍රතිපක්ෂය දැන් අපිට විරෝධතාවයක් දක්වන ප්‍රතිපක්ෂයක් ඉන්නවා නම් ඒ ප්‍රතිපක්ෂය වුණත් කල්පනා කරනවා මේ මනුස්සයාට මම මොනවා කරත් මෙයා හිතෙන්නේ නැහැනේ, එහෙම නැත්නම් මෙයාව රිදවන්න බෑනේ කියන තත්ත්වය. ඉතින් අපේ සිතේ අර මෛත්‍රිය කියන මේ උතුම් සම්ප්‍රදානයේ පුරුදු කරන තරමට අපිට මේ ඉවසීමේ ගති ගුණය සිතේ ඇති කරගන්න හේතු හදලා දෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් මේ කාමාදී අරමුණු කෙරෙහි වඩා සිත නැඹුරු වෙනවා නම් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධාමයන් කෙරෙහි වඩා සිත යොමු වීමක් තියෙනවා නම් ඒ කෙනා වඩන්න ඕනේ ඒක ප්‍රතිපක්ෂ සිටිවිල්ලක් කියලා. ඒ තමයි අසුභ භාවනාව. ඒකත් මේ රූපයක් දැක්ක පමණට මේ එකපාරටම අසුභ භාවනාව වඩන්න පුළුවන් කමක් නැහැ. දැන් ස්වාමීන් වහන්සේට මතකයි මා ශ්‍රමණ ධර්ම පරිපූර්ණේ කරන මේ කාල සීමාවේදී මේ එක ආරණ්‍යක වැඩ සිටියා. ඒ ආරණ්‍ය නිර්මාණය කළා තිබ්බේ ගිහියේ. ඉතින් මේ ගිහියා ඒ තරම් දන්නේ නැහැ මේ ශ්‍රමණ ප්‍රතිපදා කුමක්ද කියලා. ඉතින් මේ ගිහියාගේ නීති රීති ගොඩාක් මැද තමයි මේ ස්වාමීන් වහන්සේලාත් ඒ තමන්ගේ ප්‍රතිපත්ති සම්පූර්ණ කළේ. ඉතින් මේ ගිහි මහත්තයා මේ එන දාන පිරිසට නීතියක් පනවලා තිබ්බා. මේ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින විට මේ ස්ත්‍රී පක්ෂයේ ප්‍රතිපක්ෂව ඉන්න කියලා. ඒ කියන්නේ අනිත් පැත්තට හැරිලා ඉන්න කියලා. මේ එතකොට මේ අර මිනිස්සු තමයි සාමාන්‍ය මේ පිරිමි පක්ෂය තමයි පිණ්ඩපාත බෙදන්නේ කරන්නේ. ඉතින් අනිත් මේ අර ස්ත්‍රී පක්ෂය අනිත් පැත්තට හැරිලා ඉන්න කියලා. මේ රූපේ නැමැති එහෙම නැත්නම් මේ කාමාදී අරමුණු කියන ධර්මතාවයේ තුලදී ওই රූපේ අනිත් පැත්තට හැරෙවුවහම සංසිඳෙනවද? කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? බාහිර රූපේ. ඒක නෙමෙයි. ඉතින් මේ මම කියන්නේ තේ ඒ මහත්ය කෝටි ගාණක් වියදම් කළා තමයි මේ සේනාසනේ හදලා තියෙන්නේ. නමුත් එහෙම එයාට ධර්මයේ පිළිබඳ ඒ තරම් අවබෝධයක් නැහැ. එයා හදනවා මේ බාහිර රූප දැන් ලස්සන මාල් දකිනකොට මා කඩලා දාන්න. එතකොට හිත හැදෙයි කියනවා. එහෙම ඒ විදිහට. ඒක නිසා මේ සාමාන්‍ය අරමුණු කෙරෙහි සිත යොමු වෙන පුද්ගලයාගේ සිත නිවන්න හදන්න භාග්‍යවතුන් වහන්සේ දීපු සමත කර්මස්ථානය තමයි මොකද්ද? අසුභ භාවනා. ඉතින් අපිටත් මේ කාමාවි ආරම්භු කියන හින්දා නමුත් ඒ ගැන තම තමා මේ අවබෝධ කරගන්න ඕනේ. දැන් හුඟක් වෙලාවට මේ අපි ගැන තක්සේරුවක් කරගන්නකොට මේ බය නැතුව තමන් තක්සේරු කරන්න. මගේ මේ දුර්වලතාවයේ තියෙනවා. මම මේ දුර්වලතාවයට තමයි පිළියම් කරගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් තේමවා මේ දුර්වලතාවය නොදැක සාමාන්‍ය භාවනා කරන පුරුදු පුහුණු කරාට තමයි කෙලෙස් සංසිඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි දැන් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩ සිටිනම් උන්වහන්සේට පුළුවන් අපේ සිත් පරම්පරාවන් දැකලා අපේ හිතවල තියෙන දුර්වලකම් දැකලා ඒ අනුව කර්මස්ථාන දෙන්න. නේද? දැන් මේ රවීන්ද්‍ර මහත්තයාටවත් ස්වාමීන් වහන්සේටවත් අපිට පුළුවන් කමක් නැහැ ඔබලගේ හිත් දැකලා කර්මස්ථාන දෙන්න. නමුත් අපි කියන්නේ මේ දේවල් හේතු නිසා මේ ඇති වෙනවා. මේ හේතුන් මේ ධර්මතා වැඩි වීම තුළ මේ ධර්මතා නැති කරලා දාන්න පුළුවන් කියලා පොදුවේ අපි දේශන කරනවා. එහෙම කරාන් පස්සේ අපි අපිට අදාළ දේ අපි අරගෙන අපි ඕනේ සිත් වැඩිම් කරගන්න. එතකොට අර මේ කාමාදී අරමුණු කෙරෙහි සිත වඩා බහුලව දුවනවා නම් අසුබ භාවනා වඩලා ඒ දේ නැති කරගන්න කියලා. ඊළඟට පින්වත්නි මේ උන්වහන්සේ දැන් අදට තියෙන දේ හෙටට කාලගණන සිතනවා. දැන් අද චුට්ටක් වැස්සනේ නේද? ඒක නිසා පිරිස ටික ආඩුයි. ඒ මොකද සමහරක්ලාට ඇහුවොත් කියන්නේ අපෝ අද වැස්සනේ උදේ ඔයා කොහමද ආවේ මන්න එන්න හිතුවා නෑ එළියටවත් ගෙදරින් කියලා. අර ඒ තීන මිද්දේ කියන අවසර මූලයේ නිසා සමහරක්ලාට අද භාවනා කරනවට වඩා මට සැපයි නිදා ගන්න එක කියන හිතපු කෙනෙක්. ඒ විදිය ධර්මතාවයේ තේදෙන වැඩි. නමුත් මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඔබ මරණානුස්සතිය වඩන කෙනෙක් නා. අද වෙහි දහසක් වැස්සක් ඉන්නවද කියලාද වෙන? නෑ. එනවා. මේ ගමනේ නෑ. මොකද හෙට මැරෙන්න තියෙනවා. තව මොහොතකින් මම මැරෙයි කියලා ඒ මරණය අනුස්සතියක් හැටියට වැඩෙනකොට තමන්ගේ සිත ඒ වෙනුවෙන් පින්වත් වහවහා ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. වහවහා මේක කරගන්න ඕනේ නැත්නම් ඇත්තටම පසුතැවීමක් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් දැන් ඔය ස්වාමීන් වහන්සේට මතකයි මම ආරණ්‍ය වාසයේ ඉන්නකොට මේ නිරතුරුව අසනීප වුණා. ඉතින් සමහරක් දාන පිළිස් ඒගොල්ලන් දාන අවුරුද්දට දින 365ක් දානනේ. ඉතින් එයා ඇවිල්ලා සමහරක් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ ලබන මාසේ අපේ අම්මලාගේ දානේ සාහස වැඩ ඉන්නව නේද කියලා අහනවා. ඉතින් එහෙම ඇහුවාම මම කියනවා දැනටනම් වැඩ ඉන්නවා. ඔව් මාසෙකින් නම් මොකක් වේද කියලා දන්නේ නැහැනේ. ඉතින් අපවත් වෙලා හිටියක් මහසංගර වන වැඩේදී ඒක නිසා දානේ පූජ කරලා යන්නේ. ඉතින් ඒ වෙලාවෙත් මාසෙ කියන සාහසනේ අවකැපෙන කතා කියන්නේපා. මේ එහෙම තමයි නෑ දරුවා අවකැපෙන කතාවක් නෙමෙයි. ඒක මේ අනුස්සතිය භාවනාව මරණය ගැන හැමතිස්සෙම සිහිපත් කරන්න කියලා. ඉතින් ඒක මේ ජීවිතේට මේ ධනාත්මක වශයෙන් හිතන්න පුළුවන් හොඳ දෙයක්. ඒ කියන්නේ දැන් මේක ඍණාත්මක වශයෙන් හිතනකොට මේ අද මැරෙයි කියලා හිතනකොට මේ ඔක්කොම අතහරින්න කැමති වෙනව නේද? එතකොට මේක මහ ප්‍රශ්නයක් නේද? එහෙම කියන සසරේ බැඳෙන්න කැමති අයට නම් ඕක ප්‍රශ්නයක්. නමුත් සසර ගමන දුක දැකලා අතහරින්න කැමති වෙන කෙනාට මහා වීර්යවන්ත බවක් ඒ නිසා ඇති වෙනවා. ඒ නිසා ප්‍රමාදී සිතක් තියෙන කෙනෙක් නම් ඒ අදට තියෙන දේ හෙටට කල් දාන, හෙටට තියෙන දේ දව දවසකට කල් දාන කෙනෙක් නම් වැඩි යුතු කර්මස්ථානය මොකද? මරණානුස්සතිය. ඊළඟට ඔබේ සිත මේ වික්ෂිප්ත සිතක් නා. අර සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියලා මංකි මයින්ඩ් කියලා ඒක තැන තැන යන එක. අද මේ දැන් මේ මෙතෙක් කියාගත්තාම සමහරක් කියලා භාවනාව තුල වුණත් මං කිමයින් එකක් කියන්න පුළුවන්. සමහරක් අය කියන සාමී මං පටන් ගත්තේ බුද්ධානුස්සතිය. ඊටසේ ටිකක් වෙලා යනකොට මම මෛත්‍රී භාවනා කරන්න පටන් ගත්තා. ආයෙත් ටිකක් වෙලා යනකොට අසුභේ මතක් වුණා. ඒකත් වැඩුවා. ඉතින් අර අච්චාරුවක් වගේ භාවනාව බැහැ. එහෙම කළා හරියන්නේ නැහැ. ඒ කියන්නේ තමන් එළඹ ගත්ත කර්මස්ථානයේ වඩනවා මිසක් අනිත් භාවනා කොච්චර හොඳ වුණා ඒ හිත තැනින් තැනට තැන යන. එහෙම නැත්නම් දැන් මෙතන තව මොකක් මෙතන දැන් ඔය හුඟක් වෙලාවට දැන් ස්වාමීන් වහන්සේලාට වුණත් ඔය එහෙම භාවනා කරන්න දැඩිව සිත් පහළ වෙනකොට අපිට අර ඒ සිත් වලට ආවට පස්සේ හිතන මම මේ භාවනා කරන්න සක්මන් මඩුවක් අදා ගන්නවා. ඉතින් මේ අනිත් වෙලාවට හිතන්නේ නැහැ භාවනා කරන්න පටන් ගත්තාම පස්සේ තමයි මේ සක්මන් මඩුව ගැන විතර්ක පහළ වෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් ඊට වඩා විවේක කුටියක් මං දායකයන්ට කියලා හදා ගන්නවා කියලා සමහරක් වෙලාවට භාවනාව කියලා කරලා තියෙන්නේ. අර කුටියේ පිළිබඳ විතර්ක එහෙම නැත්නම් සක්මන් මඩුව පිළිබඳ විතර්ක කවුරු හරි අහවි සානස කුසල විතර්කයක් නේද කියලා. මේ කුසල විතර්කයක් වුණාට කර්මස්ථානයේ නෙමෙයි. ඒක නිසා ඔය තන තන යන සිත් සතාන් ඇති ඇයට ඒ සිත එකඟ කරගන්න කරන කර්මස්ථානය තමයි ආනාපානසති භාවනා. ඉතින් මේ සමත භාවනා මේ කොටස් ටික අපි සිද්ධ කරන කොටත් අද ස්වාමීන් වහන්සේ පුරුදු පුහුණු කරවන උත්සාහවන්ත වන්නේ බුද්ධානුස්සතිය. මොකද බුද්ධානුස්සතිය කියන්නේ බුදුන් වහන්සේ පිළිබඳ වූ හිතලා කරන කර්මස්ථානය තමයි බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය වඩනකොට මොකක්ද අපේ සිද්දේ ඵල දරන්නේ? මොකටද ශ්‍රද්ධාව? ඒ කියන්නේ රහත් ඵලයට අපි පත් වෙන තාක්කල් ශ්‍රද්ධාව වුණායි. රහත් වුණාන් පස්සේ අසද්දා නේ. ශ්‍රද්ධාවක් ඕනේ එතනින් එහාට. ඒ කියන්නේ ශ්‍රද්ධාව වුණා වෙන්නේ ඒ තැනට පත් වීම පිණිසයි. ඉතින් මේ ශ්‍රද්ධාව කියන ධර්මතාවයේ සිතේ උපදවා ගන්න ඉස්සල්ලාම අපේ හිතේ පහළ වෙනවා මොකක්ද? සාස්ත්‍රෝ ගෞරවය. ඒ සාස්ත්‍රෝ ගෞරවය කොහොමද අපේ හිතේ ඇති වෙන්නේ කියලා අපි බලනකොට මේ බුදු පියාණන් වහන්සේ කෙරෙහි ගැඹුරට තමන්ගේ සිත යොදවලා බලන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි උන්වහන්සේට දැන් නිකන් සාමාන්‍ය අපි වචන වලින් කෙලෙසුන් කෙරෙන් දුර වුණා. ඉතින් ඊට පස්සේ අපි සම්මර්ෂණය කරගන්න මොනවද මේ කෙලෙස් කියන්නේ කියලා. එතකොට මේ කෙලෙස් නිසා ඇති වෙන සත්වයන්ගේ චිත්ත සංතානවල කෙලෙස් නිසා උපදින මේ මහා දුර්වල කාන්තික අපිට මානසික කාර්ය කරන්න පුළුවන්. ඉතින් මේ නමුත් සතාගතවරේ මේ සියලු කෙලෙසුන්ගේ නිදහස් වුණා කියන්නේ කොච්චර පාරිශුද්ධ වූ සිතක් නේද? ඉතින් එවැනි උතුමෙකුට කොහොම අපි වන්දනා කරත් මදි, කොහොම ගරු කරත් මදි, ඒ ධර්මතාවය ගැන හිතනකොට ඒ විදිහට අපිට ඒ වගේම උන්වහන්සේ කෙලෙස් පරාජය කරපු ආකාරය සාමාන්‍ය මිනිස්සෙක්ට කරන්න බැරි. ඒ කියන්නේ සර් කාගේවත් උදැන්වීමක් නැතුව උන්වහන්සේගේ ඥාන ප්‍රභාවෙන් මේ සියලු ධර්මතාවයන් පරිපූර්ණ කරගත්තා. ඉතින් එහෙම හිතනකොට තමයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපරිමිත ශ්‍රද්ධාවක් අපේ සිතේ ඇති වෙන්නේ. දැන් මේ පහුගිය කාලේ ස්වාමීන් වහන්සේ දැක්ක මේ ඉන්දියාවේ එක කෝවිලක මේ මහා පූජාව තියෙන වෙලාවේදී මේ ඒ කෝවිලේ අර දෙනවනේ අර මුළු තැන්පත් කියලා ඒවා කන හැම කෙනෙකුටම ඒ පූජා වෙලාවේ ඒව බෙදර දෙනවලු. ඉතින් මේ මුළු තැන්පත් කෑවහම මේ මිනිස්සුන් ඔළුවෙන් හිටගෙන දේව භක්තියේ නටනවලු, බිත්ති දිගේ යනවලු, මේ විදිහට විවිධ චර්යාදරම් පානවා. ඉතින් මේක බලාගෙන ගිය බටහිර ජාතික මිනිස්සෙක් මේ මුළු තැන්පත් එකක් අරගෙන ගිහිල්ලා මේ වෛද්‍ය රසායනාගාරයකට ගිහිල්ලා මේක සෝදිසි කරලා තියෙනවා. මේක තියෙන ද්‍රව්‍ය මොනවද කියලා එහෙම සෝදිසි කරලා බලනකොට ඒකේ අඩංගු වෙලා තිබ්බා මේ අර මත්ද්‍රව්‍ය අපින් කියන මත්ද්‍රව්‍ය. ඉතින් මේ මිනිසුන්ගේ ශ්‍රද්ධාව කියන එක, කියන්නේ දේවත්වය වෙනුවෙන් වුණත් භක්තියක් මිනිසුන්ගේ අදවත් තුළ උපදිනවා. දැන් අර අපි කතරගම එහෙම ගිහින් දැක්කහම පේන්නේ අර කටු ගහගෙන යනවා නේද, පෙඩි පෙඩි යනවා, ඒ මේ ගිනි පාගනවා. ඒ ඔක්කොම කරන්නේ අර දේවත්වයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව නැති කෙනෙකුට ඒක කරන්න බැහැ. නමුත් බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අපි උපදවනවා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක් නේද? ඒ උන්වහන්සේ අපිට දේශනා කරපු ලෝකුරා ධර්මයේ අහල අනේ මගේ මේ සසර දුකින් නිවා ගන්න මට මේ ලෝකේ ලැබිච්ච පරම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ කියලා අපේ හදවතේ උපදින තරමටම තින්වත් අපිට උන්වහන්සේ වෙනුවෙන් කැපකිරීමක් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේට මතකයි මම ආරණ්‍ය වාසයේ ඉන්නකොට දවසක් කොළඹ ඇවිල්ලා දෙහෙත් අරගෙන නැවත ආරණ්‍යයට වඩින්න කොළඹ මේ ප්‍රධාන බස් නැවතුම් පොළට වඩින වෙලාවේදී මේ එක මේ පුතෙක් කවුරුදු මං හිතන් 35-40 හැදේ ඒ පුතා මේ හොඳ ඇඳුමක් ඇඳලා එහෙම හිටියේ. නමුත් මේ පුතා මේ පේමන්ට් එකේම ස්වාමීන් වහන්සේට ධන හසඟ පිටිටවල මේ නමස්කාර කළා. ඉතින් ස්වාමීන්සේ ටිකක් නිහඬ වෙලා මේ නැවතිලා ආශිර්වාද කළා. මේ පස්සේ මටත් ඉතින් ඒ කියන්නේ අද කාලේ මේ එහෙම තරුණේ මේ මහා සෙනග උඩක් නැත්තේ අර වගේ මේ පසඟ පිහිටුවල මිනිසුන් ඇස්සේ වන්දනා කරනවා කියන එක මේ ඇත්තටම මේ දකින්න අමාරු දෙයක්. සාමාන්‍ය ආගමික කටයුතු සිද්ධ වෙන තැන්වලදී නම් එහෙම වෙනවා. අර වගේ මේ කෙලෙස් බරින් බරිත වෙච්ච නගරයක් නැද්දේ අරමු කරනවා කියන එක අසාමාන්‍ය දෙයක්. ඉතින් මම ඊට පස්සේ ඒ පුතා මාත් එක්ක කතා කරන මලිකුව ස්වාමීන් වහන්සේ මම මේ බෞද්ධ කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් මම ඇහුවා මේ පුතා මේ එහෙනම් කිනම් ආගමක් අද? සානසමන් හින්දු භක්තිකේ. නමුත් මම මේ බුදුරජාණන් වහන්සේ ගැන බොහෝ දේ අහලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේගේ ධර්මය ගැනත් මම ටිකක් කියවලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේ අර පාත්‍රය එල්ලගෙන තුන් සිවුරු පොරවල මෙහෙම වඩිනවා කොට මේ මට එක පාට චිත්‍ර රූපයක් ඇඳුණා. මේ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටිකානේ උන්වහන්සේ පිටපස්සේ මේ විදිහට දහස් ගාණක් මහා සංඝරත්නයේ වඩිනකොට කොච්චර ලස්සන දර්ශනයක් තියෙන්නේ නැද්ද කියලා. දැන් අපිට උනත් ඒ දර්ශනය මේ කාලෙදී අපිට දැක ගන්න හම්බුණා. ওই ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ උපන්දින පින්කම් දවස්වලට මේ ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා 3000ක් 5000ක් වගේ ප්‍රමාණයක් ගල්දුවට වඩිනවා. ඉතින් උන්වහන්සේලා අර පාත්‍ර දරාගෙන මේ ඒ පෙළට පින්ඳ පාපේ වඩිනකොට ඇත්තටම මේ අපිට ඒ චිත්‍රූපය ඇඳෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ කොහොම තියෙන්නේ නැද්ද මේ දර්ශනේ මේ තරම් චමත්කාර සිත නිවන? මොකද දැකීම අතරින් උතුම්ම දැකීමනේ නේද? ඒක නිසා මේ මස්සසින් දකින දේ. ඒක නිසා දැන් මොෝදියා නෝනෙන්සේ මේ මස්සසින් දැකලා සමහර කරලා නෝනෙස නැත්තම් ඒ ගැන දේශය උපදවා ගන්න මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. ඒක නිසා නුවණැස පහදවාගෙන ඒ බලනකොට උපදීමේ මහ ශ්‍රද්ධාව. ඉතින් අර දරුවක් ස්වාමීන් වහන්සේට කියුවා මේ ස්වාමීන් වහන්සේ ඉතින් මේ බුදුන් වහන්සේගේ කාලෙත් මගේ හිත ගියා. ඉතින් මම බුදුන් වහන්සේ ගැන ටිකක් අහලා තියෙන ස්වාමීන් වහන්සේ ඒ නිසායි මම උන්වහන්සේට ගෞරව කරන්න කියලා. ඉතින් මම අහුවා ඔබතුමා දන්නට කියන්නේ. එයාට ස්වාමීනි මම අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක මේ ග්‍රාමචාරිකාවක යෙදෙන විට භාග්‍යවතුන් වහන්සේට මේ තැන්පි පාසයක් ඇති වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වලු තැන් ටිකක් දෙන්න කියලා වළඳන උන්වහන්සේ. ඉතින් ඒ අසල තිබ්බ දොළපාරක් අයිනට ගියාට පස්සේ මේ භාග්‍යවතුන් වහන්සේ දොඩවලු මේ එක හදිියෙක් පින්වත් මර විකල්ලේ මේ අර දොළපාරේ ගසාගෙන යන. ඉතින් ඒක දැක්ක බුදු පියාණන් වහන්සේ තම බුදු සුරත මහා කරුණාවෙන් දිගු කරාලු අර කඩිය. දැන් මේ මන්නේ මේ කතාව කියන්නේ අර හින්දු භක්තිය නේද? එතකොට මේ සුරත දිගු කරාම මේ අර කඩිය බුදුරජාණන් වහන්සේගේ සුරතට ආවලු අර මරු විකල්ලෙන් දෙවිලා. ඉතින් ඇවිල්ලා ටිකක් වෙලාවක් යනකොට එයාට ඉතින් තිරසන්නේ නේද? ඒක නිසා කරපු උදව්ව ගැනවා කවුද මාව බේරගත්තේ මොකද්ද කියලා එයාට හැඟින්නේ නැහැ තිරස්කීම නිසා. ටිකක් වෙලා යනකොට බුදුහාමුදුරන්ගේ අත හපාගෑ. කඩියෙන් මේ හපාගෑම බුදුරජාණන් වහන්සේ නැවත මේ වතුර පිසිකේලින් කියලා ගැසුවේ නැහැ. උන්වහන්සේ අත ගැසීමක් කරනකොට නැවත මේ කඩියවල තිල්ල වැටුනේ වතුරටමයි. ඉතින් එතන කලිය නැවත ගසාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ නැවත සුරත දිගු කරලා කොහොම හරි කඩියව බේරාගෙන ගොඩ දිමින් තිබ්බා යාගේ ජීවිතේ බේරගන්න. ඉතින් ඒක දිහා බලාගෙන ඉඳි පුහුදුන් ස්වාමීන් වහන්සේලා කිව්වා, ස්වාමීනි මේ අපි වගේ කෙනෙක් නම්, එහෙනම් අපේ සිත් ගොඩක් එහෙම දියුණු වෙලා නැති තත්ත්වයකදී නම් අපි වගේ කෙනෙක් නම් දෙවෙනි පාර අපාකාරයට පස්සේ කියනවා, මම පළවෙනි පාර බේරගත්තේ මහා කරුණාවෙන් දෙවෙනි පාර හැපුව නිසා ඔහෙ ගියා වගේ. ඔහෙ ගසාගෙන ගියා වගේ. නමුත් ස්වාමීනි ඔබ වහන්සේගේ මහා කරුණාව මේ මහා විශාල සත්‍යකුට නෙමෙයි, අර පුරා පුහුඟුවට තව ඔබ වහන්සේගේ හදවතේ තිබ්බ මහා කරුණාව විද්‍යමාන කරා ස්වාමීනි කෙරෙහි. ඒ වෙලාවේ බුදුහාමුදුරෝ අනුශාසනා කරාලු, මහණෙනි මේ ඒ තිරස්චීන හදවතේ ස්වභාවයයි, අර හපාකන එක, බණින එක, කෑ ගහන එක, ඊර්ෂ්‍යා කරන එක, ක්‍රෝධ කරන එක, වෛර කරන එක. නමුත් මම මේ සකල ක්ලේශයන් ප්‍රහීණ කර බුදුවරේ. ඉතින් මගේ සිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ තත්ත්වයකට සිත දියුණු කරපු කෙනෙක් පමණයි. ඒක නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. ඉතින් අර පුතත් මට කිව්වා, ස්වාමීනි මම ওই කතාව විතරයි බුදුහාමුදුරු ගැන දන්නේ. ඒ නිසා මම මේ අවිහිංසාවාදී ශ්‍රේෂ්ඨ ආගමික නායකයෙක් නිසා ඒ භාග්‍යවතුන් වහන්සේට මම ගෞරව කරනවා. ඉතින් මම ඒ වෙලාවෙත් කිව්වේ, පුතේ තවත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මහා කෝටියක් තියෙනවා, ඒක එක හොය හොයා වඩන්න ඔබ කවදා හරි බුදුන් සරණ ගිය ශ්‍රාවකෙක් බවට පත් වෙයි, ඒ සියලු දේ දැනගත් මොහොතක කියලා. ඒ ඇත්තටම පින්වත්නි, අර දැන් අපේ බෞද්ධයෙක්ගෙන් ඇහුවොත් එහෙම බුදුහාඳුරෝ ගැන ගුණ කතනයක්, එහෙම නැත්නම් ගුණ මහා සත්‍යයක් දන්නවා කතාවක් හරි කියන්නේ කියලා අපේ බෞද්ධයෙක් මොකක්ද දන්නේ නැහැ නේද? සමහරක් වෙලාවට ඒ අපි කියන පාළි වදන් වල තේරුමවත් අපේ අය දන්නේ නැහැ. අර කටවචනෙට ගිරව් වගේ කියනෝ මිසක් නැත්නම් මේ එහෙම දන්නේ නැහැ. ඉතින් අපි අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය, ඒ වගේම උන්වහන්සේගේ සාස්ෘත්වය පිළිබඳ ගෞරවය, ධර්මයේ කෙරෙහි ගෞරවය, උන්වහන්සේගේ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය, මේක සිතේ උපදිනකොට, මේ ශ්‍රද්ධා චෛතසිකයේ සිතේ දියුණු දියුණු වෙනකොට අපිට භාවනා කරන්න ඒ තරම් අමාරුවක් ඇති වෙයිද? නෑ නෑ. භාවනා කරන්න පහසුම ක්‍රමවේදය ඇති වෙන්නේ ශ්‍රද්ධාව සිතේ දියුණු වෙන විට. ඕනෑම දෙයක් කරන්න. දැන් ස්වාමීන් වහන්සේ එතත් මතකයි, දැන් මම ගිහි කාලේ දැන් පැවිදි භාවයට පත් වෙන්නේ කියලා මම තීරණය කරපු වෙලාවේදී මේ ස්වාමීන් වහන්සේ මෙතන ඉඳන් කයින් යන දුර ගෙදරට. ඉතින් නමුත් දැන් මෙහි ඉඳන් මම තරුණ කාලේ වුණත් මම මේ මහරගම ධර්මායතනයට යනවා සිල් සමාදන්. ඉතින් මම උදේට ආරිසෙන් සූත් ඇඳලා යනකොට මේ අනිත් මගේ යාළුව තරුණයි මට කොළොප්පං කරන්න ඕන උපාසකය යනවා කියේ. එහෙම කොළොප්පං කරනවා. නමුත් මට ඒ සසර ගෙනාපු පුරුද්ද, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තිබ්බ ගෞරවය, ඊළඟට උන්වහන්සේ කෙරෙහි තිබ්බ ඒ මහා ලැබලියාව මේ කාටවත් වෙනවත් ඒ නිසා කඩන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඉතින් මහාන කමකට පත් වෙන්න උනත් මට අම්මා කියලාවත්, තාත්තා කියලාවත්, ඥාතියෙක් කියලාවත්, සහෝදරයෙක් කියලාවත් නෙමෙයි, ඒ සියලු දෙනාව අපහැරලා දාලා, ඒ කියන්නේ දැන් දසමසක්කු සේරුවාගෙන දී කිරි කරපුවා හදා වැඩු අම්මා ඔබට අතාරින්න පුළුවන්ද කියලා කවුරු හරි අහුවා. අනේ ස්වාමීනි මට ලෝකේ ඔක්කොම දේවල් අතාරින්න පුළුවන්, මට අම්මා වනම් අතාරින්න බෑ කියලා. තාත්තා ඔබට අතාරින්න පුළුවන්ද කියලා. එහෙම 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 හැවුවොත් නැහැ, ඒ හැම දිනකටමත් වඩා මට මේ සංස්කෘතියේ සැනසෙන්න ඉතා වටිනවා කියන බව. මම දැන් සාමාන්‍යයෙන් විදේශගත වෙන මොහොතවල් වලදී පවා දැන් අම්මා මට වන්දනා කරලා සමහරක් වෙලට ඇය නෙතගින් හඳුළු බිඳුවක් දෙනවා. ඉතින් එහෙම දෙන වෙලාවට මම අම්මට කියනවා, අම්මා අඬන්න එපා, මේ දුක් වෙන්නත් එපා ස්වාමීන් වහන්සේ ගැන. අම්මා ඉතින් සතුටු හඳුළු හෙලන බව මම හොඳටම දන්නවා. නමුත් අර මේ අම්මටත් මම හැමතිස්සෙම කියන්නේ, අම්මා ස්වාමීන් වහන්සේ දැන් බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙලා ඉන්නේ. ඒක නිසා දැන් මම මේ විදේශගත වෙන මොහොතකදී පවා මේ ලංකාවේ කොහේ ගියත් ස්වාමීන් වහන්සේගේ ඒ බුද්ධ ශ්‍රාවකත්වයට යම් කෙනෙක් ගෞරව කරනවා නම්, වඳිනවා නම්, පුදනවා නම්, ගරු සත්කාරයක් කරනවා නම්, ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අම්මගේ ලේ කඳුල සුසුමට කියලා. ඒක නිසා මේ මුළු ලෝකෙම වන්දනීයත්වයට පත් වෙන්නේ අම්මගේ මේ ලේයයි කඳුලයි සුසුමයි. අම්මා මට ඒ දේ ලෝකෙට දායාද කරන්න වාසනාවන්ත වුණා අම්මා කෙනෙක්. ඒක නිසා අම්මා ඒ ගැන ගොඩාක් සතුටු වෙන්න කියලා. මොකද අනිත් අයලා රටකට යනකොට ඒගොල්ලෝ යන්නේ රටකට ගිහිල්ලා ඒ කියන කුණු කන්දල් ජරාව ඔක්කොම ලංකාවට අරන් ඉන්නේ නේද? ස්වාමීන් වහන්සේ යන්නේ ඒ වගේ දෙයකට නෙමෙයි, මගේ ළඟ තියෙන දෙයක් ලෝකෙට බෙදලාය. එතකොට වඩාත්ම බොහෝසත් පුතා කවුද කියලා අම්මට තේරුම් ගන්න පුළුවන්කම තියෙනව නේද? ඒක නිසා එහෙම වාසනාවන්ත භාග්‍යවන්ත පුතෙක් බිහි කර ස්වභාවයන් තුළදී ඇත්තටම තේරෙනවා කියනවා මේ සියලු දේ අතහැරලා දාලා කොහොම වුණා මේ සියලු දේ අතහැරලා දාලා ඒ ශ්‍රමණත්වයට පත් වෙන්න නම් ඒ සාස්ත්‍රෝ ගෞරවේ එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තිබ්බ අපරිමිත ගෞරවය පින්වත් මහා පුදුම ධර්මතාවයක් බවට පත් කරන බව. ඉතින් අම්මට අද මම භෞතික වශයෙන් උත් අධ්‍යාත්මික වශයෙන් පිළිහිට වෙන පුතෙක් නිසා අම්මා නෙද්දකේ කඳුළු පුරවාගෙන මට කීප විටක්ම විවරණයක් දීලා තියෙනවා ස්වාමීන් වහන්සේ මතු ලෝතුරා බුදු බවට පත් වෙන්න ඕනේ කියලා. නමුත් මම බුදු බව ප්‍රාර්ථනා කරන්නේ නැති නිසා මම හිතනවා ඒ අම්මගෙන් ලැබපු විවරණය මට හොඳටම ඇති මේ ජීවිතේදීම රහත් වෙන්න. ඒක නිසා ස්වාමීන් වහන්සේ ඉක්මනින් මේ ජීවිතේදීම රහත් වෙන්න කැමති භික්ෂුවක්. ඒක නිසා මම හිතනවා මේ විවරණය හොඳටම ඇතයි කියලා. ඉතින් මම හිතනවා අම්මා කෙනෙක්ගෙන් ලබන විවරණය බුදු කෙනෙක්ගෙන් ලබන විවරණය හා සමානයි. ඊළඟට මේ ලෝකේ මේ කාටවත්ම දෙන්න බැරි දෙයක්. දැන් ඒ දැන් ස්වාමීන් වහන්සේ බුදුන් සරණ ගිය ධර්මතාවය නිසා මම අම්මටත් හැමතිස්සෙම කියන්නේ අම්මා මොකක් හරි දුකක් වේදනාවක් කරදරයක් චිත්ත පීඩාවක් කායික පීඩාවක් ඇති වෙන විට ස්වාමීන් වහන්සේව සිහිපත් කරගන්න. මොකද මේ අවසාන චුතිසිතේදී බැරි වෙලා අයියලා අක්කලාව එහෙම මතක් වුණොත් අම්මට කෙලින්ම සතර අපාය හදනවට කිසිම සැකයක් නැහැ. මොකද ඒගොල්ලන් ගැන හිතන්න තියෙන්නේ දුකක් ගැනනේ නේද? නමුත් ස්වාමීන් වහන්සේ ගැන හිතුවොත් ඇත්තටම අම්ම සුගති පරායන වෙනවට කිසිදු සැකයක් නැහැ. ඒ වගේම මේ අම්මට ඒ සසර දුකින් නිදහස් වීමටත් මේ සැනසෙල්ල උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. ඉතින් මම හිතන්නේ අපි හැම දිනෙකම මේ කැපකිරීම කළ යුත්තේ තින්වත්නි අපිට ඒ ලැබිච්ච මහා සාස්ෘත්වය නිසා. ඒ නිසා මේ අපි අඩුගානේ මාර්ගඵලයකට පස් නොවුණත් තාම මේ අඩුගානේ අපිට උන්වහන්සේගේ සම්මුඛත්වය නිසා මේ නැවත සතර අපායට වැටෙන්නේ නැහැ කියන තත්ත්වයට අපේ සිත්පත් කරලා තියෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධානුසාරී ධර්මානුසාරී තත්ත්වයට අපේ සිත්පත් කරලා තියෙනවා. ඉතින් අපේ මේ ජීවිතේදීම මේ මඟඵල නිවන් සාක්ෂාත් කිරීමට ඒ සාස්ෘත්‍යයේ සරණ පිහිට අපට ඒකාන්තයෙන්ම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව අපේ ජීවිතයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමි, පූජා වේවා කියන හැඟීමෙන් යුතුව අපි සල්ප වේලාවක් බුද්ධානුස්සති භාවනාවක් සිදු කරමු. ස්වාමීන් වහන්සේ ඒ මූලික වශයෙන් ඒ සද්ධානාවන් සිදු කරනවා. මේ මෞපිය දූ දරු නිහඬව ඒ ගැන සිහිපත් කරමි. සද්ධානා නිමාවන විට සල්ප වේලාවක් භාවනා කරන්න කවුරු සාදු කියන්න. ඒ භාක්තිවත් බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුහින්ද කෙලෙස් සතුරන් නැස්තුහින්ද සංසාර චක්‍රයාගේ අර සිදලුහින්ද රහසින්වත් පවුනු කළහින්ද සියලු දෙවි මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනහින්ද අරහං ගුණයෙන් සමන්විත වන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විච්ඡාචරණ සම්පන්න නම්වන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුපත නම්වන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝක විදු නම්වන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති නම්වන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ට ශාස්ත්‍රු නම්වන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධ නම්වන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භගවන් නම්වන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහං නම්වන සේක.
ඒ නිසා අපට වඩ වඩා මේ ධර්මතාවයේ හැසිරෙන්න වාසනා ගුණය ඇති කරනවා. ඒ වගේම අපට මේ ධර්මතාව වැඩිවීමට බාධකයක්ව පවතින බොහෝ අවහිරතා බාධක ජීවිතය ඇති වෙනකොට ඒ සියලු දේ ඉතා සැහැල්ලුවෙන් දුරු කළ දාන්න පුළුවන් වාසනා ගුණයක් ඇති වෙනවා. බුද්ධානුස්සති භාවනාව සිතේ ධාරණය වෙනකොට, ශ්‍රද්ධාව දියුණු වෙනකොට. ඉතින් ඒ අපි කිනම් භාවනාවක් කළා, ඒ භාවනාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න මේ ශ්‍රද්ධා චෛතසිකයේ ඕමනාවක් බවට පත් වෙනවා. ඉතින් මම හිතන්නේ ඇත්තටම අපි මේ පැයකට දෙකකට සීමා වෙලා න්‍යායාත්මක වශයෙන් මේ දේ සාකච්ඡා කළාට නිරන්තරයෙන්ම අපේ සිත ඒ ශ්‍රද්ධාව, මෛත්‍රිය, ඒ වගේම අසුභ කර්මස්ථාන, ඒ වගේම මරණානුස්සති, ඒ වගේම ආනාපානසති කියන මේ කර්මස්ථානවල සිත දියුණු කරලා තිබ්බොත් අපිට ඉතා පහසුවෙන් මේ ධර්මතා වඩා ගන්න විවරණයක් වෙනවාට කිසිදු සැකයක් නැහැ. දිනක් ස්වාමීන් වහන්සේට මතකයි, මා ඇමරිකාව වැඩලා ඉන්න වෙලාවක මේ එක ඇමරිකන් යුවලක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, මේ ස්වාමීන් වහන්සේ මේ ස්වාමි දියණිය මට ඇත්තටම දෙවියෙක් වගේ, එහෙම නැත්නම් මේ මෙයා කෙරෙහි තියෙන බැඳීම මම කොහොම නවත්ත ගන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ වගේම ස්වාමි දියණියක් කිව්වා, ස්වාමීන් වහන්සේ ඒක ඇත්ත, මේ අපි දෙන්න තුල තියෙන මේ බැඳීම මහා පුදුම බැඳීමක්. ඉතින් අපි මේ මරණයට පත් වෙන්න යන වෙලාවේදී අපිට මේක බාධාවක් වේද කියලා. මේ ඒක බාධාවක් වේදී මහා බැඳීම කියලා. ඉතින් මම කිව්වේ තෝ ඒව තමයි බාධක හැටියට ජීවිතේ පවතින්නේ. ඒක නිසා දැන් මේ තරුණ කාලයේ නෙමෙයි, ඒක නිසා දැන් මේ ජීවිත වයස සංඛ්‍යා සමයටපත් වෙන්නපත් වෙන්න මේ ආදීනව සංඥාව ගැන හරි හිතලා ඒ පිළිබඳ අනුස්සති කරලා අර අවසාන මොහොත අර පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කියන භවේකණන් ඉති දහස්සිතට තමයි දකින්නට පුළුවන් වෙන්නේ. නමුත් ඊට මෙහෙන් හරි අපේ සිත ඒ ඇලීම් බැඳීම් වලින් විනාශ වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් ඔබේ ස්වාමියා නැති වෙලා ඔබ අඬන් නැතුව එහෙම නැත්නම් ඔබ සිත හදාගත්ත කෙනෙක් බවට පත් වෙලා හිටියොත් දරුවෝ ඔබෙන් ඇහුවොත් ඇයි අම්මා අඬන්නේ නැත්තේ කියලා. පුතේ මම ඒ වෙනුවෙන් බොහෝ ව්‍යායාම කළා හිත හදාගත්ත කෙනෙක්. ඒක නිසා මට දැන් අඬන්න වෙන කාරණා ජීවිතේ නැහැ කියලා කියන තත්ත්වයට දැන් සමහරක් අය නම් දේශයටත් අඬන්න දුවෙම ඉන්නවා නේද. නමුත් සංවේදී බවින්දම අපට ඒවා දුරු කරගන්න පුළුවන් බව තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේට වුවත් මේ ඇතරම සමහරක් දැන් මවගුණ, පියගුණ, බුදුගුණ ඒව තියෙනකොට දරාගන්න බෑ හිතට. අපි කොච්චර භාවනා කළා වුණත් ඒක හිතට කොච්චර සංවේදීද කියලා අපිට දැනෙනවා. අම්මා කෙනෙක් අඬනකොට වුණත් අපිට ඒක දැක්කහම දරාගන්න බෑ. සමහරක් වෙලාවට දැන් කාගේ හරි දුකක් වෙච්ච වෙලාවක වුණත් ඒක දැක්කහම දරන්න අමාරු. නමුත් ඒක ධර්මයට නගලා බලනකොට මේ බැඳීම් නිසා නේද මේ සියලු දුක් ටික උපදින්නේ. මේ බැඳීම් වලින් නිදහස් වෙච්චොත්, නිදහස් වුණොත් ඇත්තටම මේ දුක නෑ නේද කියන අවබෝධය අපේ හිතට ඇති වෙනවා. ඒක නිසා ඒ වෙනුවෙන් තමයි අපේ මේ ව්‍යායාම. ඒක නිසා මම හිතනවා අපේ රවින්ද ආචාර්යතුමා ඇත්තටම ස්වාමීන් වහන්සේට මහත් ගෞරවයෙන් ආරාධනා කළේ මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න කියලා. ඇත්තටම මේ එතුමාත් මේ කරන සත්පුරුෂ ධර්මතාවයේ ඉසේ ධර්මතාවයක් නෙමෙයි. මේ මාපිය දූ දරුවෝ මේ ලැබලා තියෙන මහා දුර්ලභ වාසනාවක්. මොකද අත ඉන්ද්‍රියන් පිනවන්න, ඉන්ද්‍රියන් වඩන්න උවමනා කරන කෙලෙස් පන්තිනම් ඕන තරම් තියෙනවා. අද මේ ධර්මශාලාවේ කොපරි පන්තියක් කියලාද රූපලාවන්‍ය පන්තියක් හරි තියෙනවා කිව්වොත් මෙහෙමද සෙනඟ නේද. නමුත් මේ කොටසට කී දෙනෙක්ද එකතු වෙන්නේ? ඒ ස්වල්ප පිරිසකින් වුවද කිසිම ආත්ම ලාභයක් නොලබා. ඒකයි විශේෂිතම දේ. මොකද මුගාක් තියෙනවා භාවනා පන්ති ඔය සල්ලි ගෙවලා එහෙම කරලා ව්‍යාපාරයක් හැටියට කරගෙන යන භාවනා පන්ති. නමුත් අපේවා ඊට වැඩිය වෙනස් වෙන්නේ මේ નિરાයාසිතවම අපි හැමදෙනාම මේ දුකින් ඉන්නේ එකේ මේකේ දුකින් නිදහස් වෙන්නයි මේ වීරිය කියන පරමාදර්ශයේ හිතෙන් දරාගෙන. ඉතින් මේ මහත්මලත් බුද්ධිමත් පිරිසක් නිසා ඒ ආකාරයෙන් මේවා දරාගෙන යන වාසනාවන්ත වෙලා තියෙනවා. එසේ නමුත් අපිට ඉතින් විවිධ සමාජීය බලපෑමක් වෙනවාද? මොකද මුදල් නැතුව කිසි දෙයක් මේ ලෝකේ කෙරෙන්නේ නැහැ කියන පදනමට පත් වෙලා. ඉතින් දැන් සමහරක් වෙලාවට විහාරස්ථානය පරිහරණය කරනකොට වුණත් සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ ඒකට මුදලක් හදලා දෙන්න ඕනේ, එහෙම නැතුව එහෙම පාවිච්චි කරන්න එපා කියලා. එහෙම සම්මත ලෝකයක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ විහෙර විහාර දැන් බුදුන්ගේ කාලේ විහෙර විහාරයකට අපි එකතු වුණේ මේ එහෙම දෙවීම් කරලා නෙමෙයි නේද. ඒක නිසා අපේ අධ්‍යාත්මික සැනසෙල්ල වඩන සත්පුරුෂත්වයක් උතන හරි තියෙනවා නම් අපි එතන තේක රාශී වීම අමුතු දෙයක්ුත් නෙමෙයි. ඉතින් මම හිතනවා මේ නියංග පියතුමන්ලා අපි හැම දිනෙකම වීර්යවන්ත වෙන්නේ මේ දුකින් නිදහස් වෙන්න. ඒ වගේම තව ඒ දුකින් නිදහස් වෙන්න කැමති පිරිස්වලට ඒ අවස්ථාව සලසලා දෙන්න. ඉතින් මේක මහා පුණ්‍ය ශක්තියක්. ඉතින් රවින මහත්මාටත් ඒ වගේ පියතුමා ඇති දැඩි කරේ අම්මා තාත්තට ඒ හැම දිනාටමත් අපි හැම දිනාටමත් මේ මහා ධර්ම දානමය කුසල බලයෙන් ඒකාන්තයෙන් මේ ජීවිතේදීම මේ ආත්ම භාවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පහසු විවරණ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා වන්දනා කරමු. විනාඩි 10ක් විතර ස්වාමීන් වහන්සේට දෙන්න පුළුවන් ප්‍රශ්න එහෙම තියෙනවා නම් විමසන්න.
සුද්ධාස්තුති අධිවේ ස්වාමීන් වහන්සේ
දැන් අපි සමත භාවනා කරන වේදේ පරිහරණය කරන්නේ නම් සමාධිය පිණිස නෙමෙයි, හිත සමාධිමත් කරගන්න. එහෙම නැත්නම් සිතට ආරක්ෂාවක් සලසගන්න. ඉතින් ඒ ආරක්ෂාව සලසා නොගත් සිතක ස්වභාවය හැමතිස්සෙම වැටෙන ස්වභාවය. ඉතින් ඒකෙන් සිත මුදව ගන්න තමයි එහෙම සමාධිමත් සිතක් ඇති කරගත්ත කෙනෙකුට තමයි විදර්ශනා වඩන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මොකද මේ කාර එක පාට මැදින් යන්න පුළුවන් ගමනකුත් නෙමෙයි. දැන් ස්වාමීන් වහන්සේට මතකයි ඒ දැන් අපිට උනා දැන් සාමාන්‍යයෙන් දැන් ආරණ්‍ය වාසයේදී අපිට ඒක හොඳටම දැනෙලා තියෙන දෙයක්. දැන් ඔය හුඟක් විදේශගත ස්වාමීන් වහන්සේලා ඔය ඉංග්‍රීසි අය මේ ඒගොල්ල ඉස්ලාම් බුදුදහම වැළඳ ගන්න කියනකොටම ඒගොල්ලා ඉස්ලාම් බලන්නේ සතිපට්ඨාන සූත්‍රයේ. ඉතින් ඒකනේ මූලික සිද්ධාන්තය. ඉතින් ඒ සතිපට්ඨාන සූත්‍රය බැලුවට පස්සේ ඒක සඳහන් වෙනවා සද්දිනක් ඇතුළතදී මේ මගඵල නිවන් ලබන්න පුළුවන් කියලා. එතකොට මේ අය වීරිවන්ත වෙන්නේ සද්දිනක් ඇතුළතදීම ඒක ලබන්න කියන කැමැත්ත. ඉතින් දැන් ස්වාමීන් වහන්සේලා දකින්න දැන් අපේ ආරණ්‍යවාස වලට ආවම දැන් අපි කොච්චර භාවනා කරත් උදේ ඉඳන් අපිට තියෙනවා මේ කාලසටහන. ඉතින් මේ කාලසටහනට අනුරූපීව තමයි වැඩ කටයුතු කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැන් ඔබ මේ සාමාන්‍ය ජීවිතේ වුණත් ඔබ වත්තක් සම්දටේ සම්පූර්ණ කරන්නේ නැත්නම් දැන් අපි හිතමු මෑණියන්ලා උදේ මේ වැඩසටහනට උදෙන් මෙන අය ඉස්සෙල්ලාම මේ කැටුලට ආවට පස්සේ භාවනා කරන්න සූදානම් වෙන්නේ නෑ. ඉස්සෙල්ල පොස්සක් අරගෙන නේද මේ වතුපතු ගාලා පිරිසිදු කරලා මේ වත්තක් සම්දටේ කරන්න ඕනේ කෙලෙස් නසන ක්‍රම. ඉතින් බැරි වෙනම් මේ මහත්යෙන් මෙතනට එනකොට මේ මෙතන අර ඒ පිළිවෙලට නැතු උරුමඩුවක් වගේ තිබ්බොත් මහත්යගේ හිතේ උපදින්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. එතකොට අපි මේ කරන දේවිල්ල තව කෙනෙක්ගේ හිතේ අකුසල් උපදින්න හේතු හදලා දෙනවා අපි. දැන් මේ වැසිකිළියට ගියොත් වැසිකිළියට වතුර ගහුවේ නැත්නම් එහෙනම් දැන් බුදුහාඳුරේ ඒ වත්තත්න්දකේ අපිට දේශනා කරලා තියෙන කෙලෙස් නැසන එක ක්‍රමයක්. අපි භාවනා කරනවා කියලා මේ පරියන්ක භාවනාවෙන් විතරක්ම මේ කෙලෙස් නැසන්න බෑ. දැන් අර ඒ ස්වාමීන් වහන්සේලාටත් අපි හැමදාම කියන්නේ දැන් බුදුන් වඳින වෙලාවට බුදුන් වඳින්න ඉන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ඒ වෙලාවටත් භාවනා කරනවා සමහරක් වෙලාවට. ඒක හොඳ දෙයක්. නමුත් අර ශ්‍රද්ධා චෛතසිකේ දියුණු කරන්නේ නැතුව මේක අර ක්ෂණිකව අර කඩෙන් ගිහින් බඩුවක් ගන්නවා වගේ ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊළඟට දැන් සාමාන්‍යයෙන් දැන් අපි ගිහි ගෙවල් වල ඉන්නකොට තියෙන මාන්නෙට අපි අනුන්ගේ ගෙවල් වලින් කන්න යන්නේ නේද? අනුන්ගේ තේකක් අර බොන්න යන්නේ නැහැ. ඊටවත් තමයි දුන්නු නිසා. එහෙම නැත්නම් අනුන්ගේ කෙල ගන්න පරිකමක් හොදාන්න කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ. නමුත් මේ මාන්නය කියන අකුසලය කඩන්නේ ඒ ක්ලේශය කඩන්න නම් කරන්න ඕනේ දේ තමයි පරිකම හොදන එක. ඉතින් කවුරු හරි මේ හැවොත් ස්වාමීනි පරිකම් හොදන්නද මං අහනුනේ පරිකම් හොදන්නද භාවනාව කියන්නේ කියලා. භාවනාව එක කොටසක් තමයි පරිකම් හොදන එක. හොඳේද? ඒක හොඳට තේරුම් ගන්න. කාට හරි මේ ආචාර ගෝචර වෙනවා කියන එකත් සිත හදන වැඩපිළිවිලේ ඒ කාණ්ඩයක්. ඊළඟට ස්වාමීන් වහන්සේ කෙනෙකුට වැඩිහිටියෙක්ට පුණ්‍යවන්ත ගුණවන්ත කෙනෙකුට වන්දනා කරනවා කියන්නේ මේ මාන්නය දුරු වෙන්න හේතුවක් වෙනවා. ඉතින් බුදුහාඳුරෝ මේ හැම දෙයකින්ම පින්වත් මේ ඒක මේ හදලා තියෙන්නේ ඒ අනුගත ප්‍රතිපදාවට. ඉතින් ඒක නිසා බුද්ධානුස්සතිය වැඩිවීමෙන් අපිට නිර්වාණගාමී ප්‍රතිපදාවට ප්‍රවේශයට ආරක්ෂාව තමයි සලසා දෙන්නේ. එහෙම නැතුව ඉදිරියට යන්න බෑ. ඒ කියන්නේ දැන් ඒ අනිත් භාවනා ක්‍රම වේලත් ඒ විදිහයි. දැන් අසුබේ පැත්තෙන් ඔබ දුරවල වෙලා තියෙනවා නම් ඒ පැත්තත් වඩා ගන්න. ශ්‍රද්ධාවත් ඒහා සමගාමීව යනවා. මෛත්‍රිය ඒහා සමගාමීව යනවා. එහෙම නැත්නම් දැන් මෙහෙම කොච්චර භාවනා කරලා සිත වඩලා කියලා කිව්වත් කවුරු හරි එන්නේ මෙතන හයියෙන් පටපට ගාලා කතා කරන්න පටන් ගත්තොත් එහෙම අර ඔකෝම අනුස්සති පැත්තකින් තියලා ඒ මිනිහට බනින්න පටන් ගනි හිතේ. මේ මිනිහට හිමීට කතා කරන්න බැයි ද අපි භාවනා කරනවා කියලා තේින්නේ නැද්ද? කොහොම කියලා දහසක් ප්‍රශ්න. ඒ මොකද දරාගන්න හිත පුරුදු කරලා නැති හින්දා මෛත්‍රිය නැති හින්දා. මෛත්‍රී හිතේ වැඩිච්ච කෙනෙක් නම් ඒ ආරක්ෂාව තියෙන හින්දා ඒ ආරක්ෂාව තුළ ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ බුද්ධානුස්සති භාවනාව වුණත්, මෛත්‍රිය වුණත්, අසුභය වුණත්, මරණානුස්සති වුණත් අර අපේ දුර්වල කම් තේරුණා. දැන් තාත්තට තියෙන්නේ ශ්‍රද්ධාවේ අනුභවක් නම් වැඩිපුර බුද්ධානුස්සතිය වඩා, ධර්මානුස්සතිය වඩා, සංඝානුස්සතිය වඩා, සීලානුස්සතිය වඩා, දේවතානුස්සතිය වඩා, ඒ විදිහට ඒ අනුස්සති භාවනාවෙන් උපකාර කරගන්නකොට තමන්ට වඩ වඩා තේ ධර්මතාවයේ හැසිරෙන්න තියෙන වාසනාවුනේ වැඩි වෙනවා. ඒක නිසා අපි හැම දෙනාටම මේ ධර්ම මාර්ගයේ සැනසෙල්ල ඒකාන්තයෙන් තියෙන්නේ ඒ ආරක්ෂාව තුළ. ඉතින් දැන් මම මේ අර විදේශගත ස්වාමීන් වහන්සේලාට උනත් අපි හැමතිස්සෙම කියන්නේ දවස් හතෙන් ඔබ නිවන් දකින්නවා කියලා එන නිගමනයේ වෙන්නේ මේ ටික පරිපූර්ණ කළා තිබ්බෝ. එහෙම නැති කෙනෙකුට දැන් සාමාන්‍යයෙන් ඊට පස්සේ ඒගොල්ලක් වෙන දේ තමයි දවස් හත දෙඩි වීර්ය කළා 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 දවස් හත පහ වෙනකොට චිත්ත සමාධියක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඵලකිරේ. සිරුරු ඇරලත් යනවා. මේ බොරු ওই දවස් හතෙන් හම්බු වෙන්නේ නැහැ කියලා ඵලකිරේ යනවා. ඉතින් එහෙම වෙන වැඩසටහනක් නෙමෙයි. ඉතින් ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ අර දැන් අපි දැන් අද පැලයක් හිටවලා හෙට මේ මල් ඒවා දහ වැඩේවා බෙදි ඒවා කියලා ප්‍රාර්ථනා කරාට ඒක ප්‍රාර්ථනාවකින් ලැබෙන දෙයක් නැහැ. ඒක වැඩෙන ප්‍රමාණය හැටියට තමයි අපි ඵල ලබන්න උවමනා වෙන්නේ. ඒකට කාල සීමාවක් තියෙනවා. එක එකනට එක එක විදිහ සමාරාජලාට තාත්තා පෙර බුදුවරයෙක්ගෙන් විවරණයක් ගත්ත කෙනෙක්ද දන්නේ. ඒ වගේම තාත්තා සමහර කාලවල අපි බුද්ධානුස්සතිය දුන්නට තාත්තට වැලියෙන් වැලෙන්නේ අස්වානුස්සතියද දන්නේ. ඒ විදිහේ අපේ විවිධ ධර්මතා තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නකොට එක් දිනක් මේ මුගලන් මහරහතන්, ශාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ගෝල නම. ඉතින් ඒ නමට කොච්චර කමට හඳුන්නා සිත වැඩෙන්නේ නැහැ. ඉතින් දිනක් ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේ කරා මේ භික්ෂුව අරගෙන ඇවිල්ලා මේ කියපු ස්වාමීන් මේ ගෝල නම මොන කමටහන දුන්නත් මෙයාගේ සිත වැඩෙන්නේ නැහැ. ඔබ වහන්සේවත් කමටහනක් දීලා බලන්න මෙයාගේ සිත වැඩෙන ආකාරය පිළිබඳ. ඉතින් හොඳයි එහෙනම් ශාරිපුත්‍රයාමෙන් කියලා යන හවසට එන්න වඩම්මගෙන යන්න. ඉතින් මේ තස බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ ආසය අනුසේ ඥානෙ බැලුවා මේ ආසය සහ අනුසය මේ ස්වාමීන් වහන්සේගේ බලනකොට පෙර බොහෝ භාවනා කරලා තියෙන කෙනෙක්. ඒ වගේම හැබැයි ආත්ම භාව 500ක් විතර රාම් කරුවෙක් වෙලා හිටියේ කෙනෙක්. ඉතින් එයාට අරමුණු වශයෙන් ගොඩාක් නිමිත්තක් හැටියට අර රත්තරන් උණු කරන්න ගන්න ලිපියේ දැල්ල නෙළුම් මලක හැඩයක් වගේ රත්පැහැ දැල්ලක් තමයි මෙයාට නිමිත්ත වශයෙන් වඩාත්ම සිතේ තැන්පත් වෙලා තිබෙන්නේ. ඉතින් බුදුහාඳුරෝ මේ රත්පියුමක් අතට දීලා මෙයාට තේජෝ කසිනේ වඩන්න කියලා කමටහන දුන්නා. ඉතින් තේජෝ කසිනේ වඩනකොට මේ ස්වාමීන් වහන්සේ සන්ධ්‍යා භාග වෙනකොට අර ධ්‍යාන අභිගමේ සියලු දේ ලබ හැන්දෑ වෙනකොට මේ 이르දි බල ඇති රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සමග 이르දියෙන්ු හැන්දෑ නැවත වැඩම කළේ. ඉතින් අර උන්වහන්සේට තියෙන ඒසි දැකීම ඒ වගේම අපි සංසාරගත පුරුදු කරලා තියෙන චිත්ත ස්වභාවයන් හොඳට උන්වහන්සේට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන ඥාන ශක්තිය නිසා. ඉතින් අපේ ජීවිතේ ආරක්ෂාව පිළිබඳව අපි මොකද දැන් සමහර අය අර කියන්නේ අර සෝඩ බෝතල් කැඩුවා වගේ කියන්නේ. ඉතින් වැඩසටහන එකකට දෙකකට එනවා මහා උඩ පැනගෙන. ඊට පස්සේ ඇහැරුවක් තියෙනවා අනේ දුව ළමයි ස්කෝල් එකක් යන තියෙනවා. ඒකින් දැන් ඉන්නේ කියන්නේ ඔහොම. මේ මොකද එහෙම වෙලා තියෙන්නේ? ශ්‍රද්ධාව දුබලින් ඉඳලා. ඒ කියන්නේ මේ මාර්ග ප්‍රතිපදාව නිවැරදිව තේරෙන්නේ නැහැ. එයා හිතනවා මට තව කාලෙ තියෙනවා. ඒක නිසා මේවා වැඩි දැම්ම මේ වෙන්න ඕනේ. වයසට ගියාම තමයි ඒක සිද්ධ වෙන්න ඕනේ එහෙම කියලා. ඉතින් මේ වයසට ගියාම තාත්තලාගෙන් අහුවෝ දැන් 6 වුණා වෙනාඩි 5ක් එක තැන තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. අනේ ස්වාමීන් වහන්සේ මේක තරුණ කාලෙදී ඇත්තටම ලැබුණා නම් කොච්චර වටිනවද අපිට මේ සිත වඩා ගන්න පුළුවන් අවස්ථා කොච්චර ඇති කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක නිසා මේ ප්‍රමාදී බව ජීවිතය ඇති කරගෙන ඒ වගේ මේ සමත කර්මස්ථාන වලින් ගොඩාක් ආරක්ෂාව ඇති කරගන්න ඕනේ. දැන් මහත්තයයි මහත්මේ ප්‍රතිසානාසයට වන්දනා කරලා මේ එන්න හදනකොට මේ එක නිමිත්තක් දැක්ක මහත්තයයි මේ එක මේ කුරුල්ලෙක් මේ සමනලෙක්ව ගහගත්තා. ඉතින් මහත්මයා වරදින අර බලන අර කුරුල්ලා මේ සමනලෙක් කටේ තියාගෙන. ඉතින් මහත්මයා කිව්වේ ඒක තමයි සානස මේ තිරිසන් අපාය හැටි තිරිසන්ගත ස්වභාවය. ඉතින් දැන් ඔය වගේ මේ අපිත් භවාත්ම කීයක් අමු අමුවේ මේ පණ පිටින්ම අනුන්ගේ කටවලකට කී සැරයක් ගිහින් ඇද්ද කියලා. ඉතින් එහෙම හිතනකොට මේ භව ගමන මහා භයංකාර දෙයක් හැටියට දැන් ස්වාමීන් වහන්සේ වතාවන වාසී ඉන්නකොට විවිධ සතුන්නේ සමහරක් වෙලාට අනේ මහා සර්පියෝ ගෙම්බව භාගය දිලලා ඉතින් ගෙම්බ කෑගහන. ඉතින් එහෙම වෙලාවක පවා ඉතින් මේ ඒ සතුන්ගේ අනුකම්පාව දයාව මෛත්‍රිය වෙනුවෙන් මහා උපකාරක ධර්ම බොහෝ සලසලා තියෙන සමහරක් සතුන්ව මේ ඒ පණ පිටින්ම ඉර ඉරා මස් ඉර ඉරා කෑලි කෑලි අනිත් සතුන් කනවා දැකලා තියෙනවා. ඉතින් එහෙම ස්වභාවයක් දක්නකොට මේ අර බුදුහාමුදුරු දේශනා කළා එහෙම දැක්ක මොහොතක උනත් හිතන්න කියලා මටත් මෙහෙම වෙන්න බැරි කමක් නැහැ. අපිත් එහෙම වෙලා තියෙනවා සංසාර ගමනේ එහෙම වෙලා තියෙනවා. මේ යන මහා භයංකාර සසර ගමනේ තියෙන මේ විසිතුරු තමයි අපි මේ දකින්නේ. ඉතින් ඇත්තටම මේ දුකෙන් නිදහස් වෙන්න ඒ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ නොවෙන්න ඔබත් මාමත් මේ අවිද්‍යාවෙන් වැහිලා ඒ තෘෂ්ණාවෙන් ගහන වෙලා මහා භයංකාර ගමනක යන ගමනක උන්වහන්සේගේ ලෝතුරා සම්ප්‍රාප්තය අපේ හදවත් සැනසෙල්ලට පත් කර අපිට දුකෙන් නිදහස් වීමේ මාර්ගය කියලා දුන්නා. අපිට සතර අපායන් අතර මිදෙවෝ. ඒ වගේම අපිට අපායේ දොරටු වහලා දාලා නිවන් දොරටු විවෘත කළා. ඉතින් ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ සරණ පිට හැමදාම අපිට ඒකාන්තයෙන්ම ලැබේවා 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 කියලා කරපා. අද උතුම් සීලයක පිහිටා සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේම බුදුගුණ භාවනා වඩලා ඒ වගේම තවත් ඉදිරියට මේ භාවනා වැඩසටහන් සිදු කළා. පදවා ගන්නා වූ පුණ්‍ය ශක්තිය ප්‍රථම කොට අපවත් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් මේ විහෙද විකාරවල අපි අපගේ ඉෂ්ඨකාන්ත වූ සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් බුදු බණ අහපු ඒ වාගේම ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙච්ච සීල වාරිකාන්ත සීල දිව්‍ය රාජ මණ්ඩලයේ බ්‍රහ්ම රාජයන්ට නාග රාජයන්ට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ සියලු සුභ වර්ධනයේ දෙත්තා උන්වහන්සේලාටද පැතුම් බෝධි අධිගමයකින් අමා නිවන් සැනසෙන්න භාග්‍යවන්ත බව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤං කර්මෝ වේවා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරන්ති සාත්‍යං. අපාපනමින්නිය පරිලෝකීය ජම්මාන්තරගත සියලු ඥාතීන්ටද මේ පුණ්‍ය අනුමෝදන් වේවා. පෝනුත් සසර ගමනේ පින් බලාපොරොත්තු වූ පෙත්තේවි නම් මේ පින් අනුමෝදන් සුඛී සුවපත් භාවයට පැමිණෙත්වා ශාන්තමානිවින් සැනසෙත්වා කියලා ඥාතීන් කර පින් අනුමෝදන් කරමු. ධම්මේ ඥාතීනම් හෝතු ධම්මේ ඥාතීනම් හෝතු සුසිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු කියලා මේ පින්කම් සංවිධානය කිරීමේ නාමෝලිකත්වය ගැන කටයුතු කරන අපේ රවී මහත්මාට ඒ වගේම එන මෞදේ මෞපියන්ට මේ පින් අනුමෝදන් වේවා. එතුමාට මේ උතුම් සත්පුරුෂ ධර්මතාවයේ නිවන් දක්නා ඥාත දක්වාම ලැබේවා. මේ සද්ධර්මයේ දානීය ආනභව ශක්තිය මහත්මාටත් ඒ මෞපියන්ටත් ඉක්මන ආත්ම භාවයකදීම ලෝතුරා නිවන් විහිරෙන් සැනසෙන්න ඒකාන්තයෙන්ම මේ ධර්ම ශක්තිය යාව නිබ්බාන වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි හැම දෙනාටත් මේ උතුම් ධර්ම ශක්තිය ආනුභව බලයෙන් වහවහ සිත්සතන් සැනසෙල්ලට පත් වේවා. සමාධි සුවේ සෝපත් වේවා. ඒ වගේම විදර්ශනා මාර්ගඥාන පහළ වේවා. මේ දුකයයි අවබෝධයති වේවා. මේ දුකට හේතුවයයි තත්ත්වාවබෝධයති වේවා. මේ දුක නැති කිරීමේ මාර්ග ප්‍රතිපදායයි අවබෝධයති වේවා. ඒ මාර්ග ප්‍රතිපදාව වඩා මේ සියලු ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් ඈතරව ලබන ශාන්ත සුඛ ලක්ෂණ මා මහා නිවන් සුවේ සැනසීමටද මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනා වේවා සිතා චිත්තා ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන්ව නිවන් සම්පත් ප්‍රාර්ථනා කටයුතු අභිවාදන සීස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බල ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු
Thank you.